Tini, Pesaru, Sri Lanka, Vi, Mediput, Kerala, Sri Lanka,
Sri Lanka,
Sri Lanka, Sasiri, Asiri, Sri Ni, Sri Lanka.
Sri Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාවක් මාහිතවත් දයාබරසන්නනි. අද නොවැම්බර් මාසේ පළවෙනි දින, අලුත් මාසයක්, පළවෙනි සිකුරාදා, නොවැම්බර් පළවෙනි සිකුරාදා. තවත් මේ වගේ මෙවන් වූ සීසර ලංකා ගුවන් විදුලි කලබත් තුළින් ඔබ හමුවට පැමිණෙන මම නිරංජන් පටබැඳිගේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට පුරා හෝරාවක් ඔබත් සමග එකතු වී සම්බන්ධ වී ඒකාබද්ධ වී ගෙන එන මෞබිමේ තොරතුරු රැගත් මේ කාලීන සංවාද ගුවන් විදුලි වැඩසටහන ඔබ වෙත ගෙන එන්න තමයි අදත් මගේ මේ සූදානම. අද මැදිරියේ දැන්ට ඉන්නේ මා පමණයි. මගේ සගයා රුවන් තාම ඇවිල්ලා නැහැ. රුවන් අසනීප තත්ත්වෙන් දන්නෙත් නැහැ. මේ වේදාසල් මේ කාලගුණ තත්වයක් මෙහි එච්චරම හොඳ නැහැ. දවසකට හොඳයි, දවසකට රස්නේ, දවසකට සීතලයි. ඒ කියන්නේ මේ ඍතු හතරම එක දවසේ ගන්න පුළුවන් අපි මේ ඉන්න ඕක්ලන්ඩ් පුරවරේ. කෙසේ වෙතත් අසන්නේ ගිය සතියේ මම වැඩසටහන ආරම්භ කරේ මේ උණු කැවුම් වගේ මේ දවස්වල අපි කවුරුත් ඉතාමත් උද්‍යෝගයෙන් බලාගෙන සිටින හත්වැනි විදායක ජනාධිපතිවරයා තේරීමේ ඒ ඡන්ද ඒ තේරීමේ ඡන්ද ව්‍යාපාරයට තමයි අපි ඇස කන මේ දවස්වල යොමාගෙන බොහෝ විට සිටින්නේ. ඉතින් ඇත්තටම මම ගිය සතියේ පටන් අරගෙන මේ සම්බන්ධව කතා බහ කරා අපි විවිධ පුද්ගලයන් ඔස්සේ. මගේ එකයන් ප්‍රාර්ථනය මේ වැඩසටහන තුළින් අපි අපේ නිවැරදි පුද්ගලයා තෝරාගත යුතුයි කියන ඒ දැඩි අදිෂ්ඨානයේ තමයි මම ඉන්නේ. මෙතන මේ වැඩසටහන තුළ මගේ කිසිම බලකිරීමක් කිසිම කෙනෙකුට නැහැ. හැම දිනෙකටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා තමන් කැමති කෙනෙක් තෝරගෙන තමන් අවශ්‍ය විදියට තමන් එක විග්‍රහ කරගෙන තමන් ඇනලයිස් කරලා තමන්ට පුළුවන් තමන් කැමති අපේක්ෂකයව තෝරගන්න. හැබැයි ඒ අපේක්ෂකය තේරීමේදී අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. යුතු කාරණා ගණනාවක් තියෙනවා. මම හිතන්නේ මේ අවුරුදු 70 තුළම කාලෙන් කාලෙට අපි මේ දේවල් වලින් ලද්ද අත්දැකීම් මත මේ අත්දැකීම් සමුදාය එක මේ මිටිමොළල ගත්තොතින් අතට අන්න ඒ අපේ අල්ලේ තියෙන ඒ අධ්‍යක්ෂම් සමුදායෙන් පුළුවන් අපිට මං හිතන්නේ මේ නිවැරදි ජනනායකත්වය 2020 වසරට 2020ට හත්වෙනි විදායක ජනාධිපතිවරයා තෝරගන්න. මම හත්වෙනි විදායක ජනාධිපතිවරයා කිව්වට ඇත්තටම මේ 19 වෙනි සංශෝධන ව්‍යවස්ථාවෙන් සා ව්‍යවස්ථා සංශෝධනයේ මේ පාර එන්නේ ඇත්තටම 7 වෙනි විධායක ජනාධිපතිවරයා සීලුම විධායක බලතල තියාගෙන නෙවෙයි හරියට අර ඉගිලෙන්න බැලි වෙන්න තටුකපු පක්ෂියෙක් වයි මම මේක කලින් මතකත් ඔබට මතක් කරලා දුන්නා හරියටම කියනවා නම් ධනමසේ 70 ගණන් වල අප රටේ හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමාගේ ඒ න්‍යාය පත්‍රෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම එක තැනක දැක්ක වික්ටයිවන් සමග ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටයිවන් මාතා සමග කරන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී මම දැක්ක දෙයක් තමයි එතුමා කියනවා 7 වෙනි විධායක ජනාධිපතිතුමා හරියට තටු කපපු කුරුල්ලෙක් වගේ කියලා. ඒ කියන්නේ මුකුත් කරගන්න විදියක් නැහැ. එක තැනකට වාඩි වෙලා ඔහේ අවශ්‍ය දේ අස්සම් කළා, ගෙදෙට වෙලා නිකම් විවේකසුවක ඉන්නවා වගේ කියලා වෙලා. ඉතින් මෙතන පොඩි ප්‍රශ්නයක් මතුවෙන අපිට අවශ්‍ය වන්නේ ඒ වගේ ජනාධිපති කෙනෙක්ද කියලා. දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්න හැම ජනාධිපති අපේක්ෂකෙම්ම ප්‍රධානෙම්ම මේ විශේෂම මේ මූලික පක්ෂ දෙක ඇතුළත ඉන්න කවුද ගෝඨාභය රාජපක්ෂ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත්, අනුරාධ කුමාර දිසානායක මහතාත් මේ හැමෝම කරන්නේ එයා ඒගොල්ලෝ බලයට ආවට පස්සේ කොහොමද මේක වෙනස් කරන්න කියන එක. කොහොමද මේක වෙනස් විය යුත්තේ කියලා. ඇත්ත 19 වෙනි සංශෝධන ව්‍යවස්ථාව තව සංශෝධනයක් ගෙනල්ලා 20 හරියන විදිහට ගලපගෙන කරන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද කරන්නේ? ඒකට ඉගෙන පාර්ලිමේන්තුවේ බලතල තියෙන්න ඕනේ කරන්න. ජනාධිපති පත් වුණ ගාම මේක කරන්න බෑ. එහෙම නැත්නම් මහජන ඡන්දයක් තියෙන්න ඕන. මෙහෙම තාලුතු ව්‍යවස්ථාවක් ගැන මොකක් හරි. ওই දෙකෙන් එකක් තමයි ওই දෙකම හරි ওই දෙකෙන් එකක් හරි තමයි අපිට ක්‍රියාවට යොදවන්න වෙන්නේ. කෙසේ හෝ වේවා මේ දේවල් කරද්දී මම හිතනවා ඇත්තටම අපිට පුළුවන් වෙයි කියලා. මේ අපි මේ නිවැරදි තීරණේ අරගෙන අපේ නිවැරදි තීරණේ තුලින් අපිට රටට ගැලපෙන රටට උචිත ඒ කියන්නේ මේ වැටලා තියෙන මේ නරා වලින් ගොඩ එන්න විකල්පයක් තියෙන විෂන් එකක් තියෙන හරි දැක්මක් තියෙන මහත්මයෙක්ව තෝරගන්න. මම මහත්මයෙක් කියලා කිව්ව විශේෂයෙන්ම අද මේ දේශපාලනේ කරන මේ දේශපාලනයට එන්න බලාගෙන ඉන්න දේශපාලන පොරපිටියේ පොර බදන්න බලාගෙන ඉන්න මේ මහජනයාට සේවය කරන්නයි කියමින් එන කිසිම කෙනෙක් මහජනයාට කරපු සේවයක් නැහැ මේ වෙනතුරු. මොකද්ද කළ දින සේවයේ? ඒගොල්ල හැමෝම ඒගොල්ලෝ හැම හැදුන වැඩුණා ඒගොල්ලෝ බඩ වඩා ගත්තා. එන්නේ යතේ සතේ නැතුව යන්නේ මාලිගා 7-8ක් හදාගෙන. ඒගොල්ලෝ මේ එහෙම තත්ත්වයක් තියෙන. ඉතින් කරපු සේවය ඒගොල්ලන්ට මිසක් ඒගොල්ලෝ ඒගොල්ලන්ට කරගත්ත සේවයක් මිසක් අපේ අහිංසක දුප්පත් ජනතාවට කරපු සේවයක් මං හිතන්නේ ඔබට මටත් පේන දකින්නවා කියලා. රට සංවර්ධනය කිරීම යන යටිතල පහසුකම් දිනු කිරීම වගේම මිනිසුන්ගේ අධ්‍යාත්මය, මිනිසුන්ගේ ජීවත් වෙන පරිසරය, මිනිසුන්ව සංවර්ධනය කරන්න ඕන. මිනිසුන්ගේ සංවර්ධනයක් තුලින් තමයි රටක් සංවර්ධනය වෙන්නේ. මිනිසු සංවර්ධනය වෙන්නේ නැතුව රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන කතා කරමු අපි තවදුරටත්. ඒ දේවල් කතා කිරීමේ පළමුව මං කැමති ඇත්තටම මගේ වැඩසටහන පටන් ගන්න වෙනදා වගේම අපි මෙලොවට දායාද කර අපේ එකම මෑණියන් අපේ දයාබරණීය මෑණියන් සිහිපත් කරලා. දයාබර මෑණියන් කියන්නේ මව්ගේ මව තමයි මේ අපේ ඒ කියන්නේ අපේ පැවැත්මේ උල්පත. අපි ඉපදුනේ, අපි බිහි වුනේ, අපි හැදුනේ වැඩුනේ, අපි ජීවත් වෙන්නේ ඒ මව නිසා. මව අපි වෙන බිහි නොකරන්න අපි තව කොහේ හරි මේ 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 වාතලේ පාවෙවි ඉන්නවා සමහර විට. ඔව්, ඒ හින්දා ඒ මව කියන ඒ සංකල්පය පෙරදරි කරගෙන සියලුම අම්මාවරුන් වෙනුවෙන් අපි නන්දා මාලිනියගේ මේ ගීතය අසමු. මණ්ඩලයේ අඳුරු කුසේ දියුල්පත අම්මා ඒ අපේ සදාදරණීය මෑණියන් වෙනුවෙන් ඔබෙත් මගෙත් සදාදරණීය මෑණියන් වෙනුවෙන් තමයි නන්දා මාලනියන්ගේ ඒ ඉතාමත් හදවතට කාවදින ගීතය මම ප්‍රචාරය කළේ. ඉතින් අසන්නනේ ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රී ලංකා ස්පර්ස් සංවිධානය හැම සතියකම සිකුරාදා දින රාත්‍රී 7:25 සිට පුරා හෝරාවක් ඔබ වෙත ගෙනෙන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනට. ඉතින් මේ වැඩසටහන තුලින් මම කලින් ඔබට කිව්වා වගේ අපි කාලීන පුවත් රටේ කාලීන දේවල් තමයි ගොඩාම කතා වෙන්නේ මෙහෙට මේ රටට වැඩිය. ඉතින් මේ අවස්ථාවේදී මම ඔබට මුලින් මතක් කරා වගේ ගිය සතියේ අපි කතා කරේ අපේ රටේ මේ උණු කැවුම් වගේ මේ දවස්වල හැමෝම කතා බහ කරන හැමෝම දැස කන් යොමා ගෙන බලාගෙන අසාගෙන ඉන්න මොකක්ද වෙන්නේ යන්නේ අපේ රටට මොකක්ද මේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා තේරීම තුලින් අපේ රටට වෙන්නේ යන්නේ කියලා බලාගෙන ඉන්න මත් සමග මැදිරිය දැන් ඉන්නවා ඉමේෂ ඇවිල්ලා මේ ඉමේෂ පොඩක් කියන පරක්කුණ මම හිතන්නේ මේ ට්‍රැෆික් එකට අහු වෙන්නේ නැති එහෙමද ඉමේෂ පොඩක් තියෙනවා ඔව් ඒක තමයි නෑ හැමදේටම කලින් එයා මොකද රාජකාරිය උතුම් කියන්නේ දේවකාරියටත් වැඩිය ඒ හින්දා කමන්නේ ඔව් අපි ඉතින් මේ අපි මේක වොලන්ටරි කරන වැඩසටහනක් අපේ ශ්‍රී ලාංකික අසන්නන් සමග එකතු වෙලා කරන්න මම කතා කරලා හිටියේ මේ ශාත්‍තරම අපි ගිය පාර නවත්තපු තැනින් පටන් ගමු කියලා අපි කතා කරලා හිටියේ මේ හත් වෙනි විධායක ජනාධිපතිවරණය කොහොමද අපේ රටේ මේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන් මොන වගේ ආකල්ප විකල්ප දරන පුද්ගලයන්ද කියන එක මේ මම ඉතින් පොඩි මතක් කරගල ඉඳිමත් දුන්නා මේ මූලික පක්ෂවල අපේක්ෂකයන් තුන්දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා අනු කුමාර දිසානායක මහතා මේ තුන්දෙනාම මේගොල්ලෝ කතා කරනවා මේගොල්ලෝ ආවට පස්සේ මේකයි කරන්නේ මෙහෙම වෙනස් කරනවා මෙහෙම කරනවා මෙහෙම කළා වර සංවර්ධනය කරනවා අර කරනවා මේව කරනවා ඉතින් එක පැත්තකින් අවුරුදු 70ක් තුල කරන්න බැරිච්ච දේවල් ඉදිරියට එන ජනාධිපති කෙනෙක්ගෙන් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මේ අවුරුදු 70 තුල ආපු මේ පාට දෙක විශේෂයෙන්ම තමයි පාලනය කරේ රට රතුසහ මම සමාන්න මේ නිල්සහ කොළ ඒකෙම පෙරගමනයක් නේද ඉස්සරහට තියෙන්නේ කියන්නේ පුජ්‍යලය වෙනස් වුණාට කැලේ මාරුණාට මේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ වගේ එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඊට වඩා එතන තියෙන විශේෂත්වය තමයි මේ අපේක්ෂක කෙනෙක්ක දන්නවද නැහැ මේ 2020 ජනාධිපතිවරණයට එනකොට මේගොල්ලෝ හරියට අර තට්ටු සිඳිපු ජනාධිපති කෙනෙක් කියලා මරණ කිසිම බලතලයක් නැහැ කියලා එක. ඔබට මොකද හිතෙන්නේ? මම හිතන්නේ මේෂ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මයික් එකේ. අර මයික් එක පොඩ්ඩක් ගන්න බලන්න නිල් පාට එක මේ සමාන නැසන්නේ මේ මේ කාර්මික දෝෂයක් මේක මයික් එක මේ ඔව් අපි එකින් කතා කරමු. හරි කතා කරනවා.
සමා වෙන්න ඕන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරද්දී හිම පුංචි පුංචි ගැටලු වෙනවා. තාක්ෂණය ඒකනේ මනුස්සයා විසින් තාක්ෂණය බිහි කරේ. තාක්ෂණය විසින් මනුස්සයා නෙවෙයි. කොහොමනත් මම කියමින් හිටියේ හැමෝටම ආයුබෝවන්. සුබ උදෑසනක් සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් කොහේ ලෝකෙ කොහේ ඉඳන් අපිව අසනවා වුණත් මම දන්නවා ලංකාවේ ජීවත් වෙන අය වගේම ලංකාවෙන් පිටත ඉන්න අපිට බොහොම ලොකු උනන්දුවක් තියෙනවා ජනාධිපතිවරණයට මොකද වෙන්නේ, කවුරු ජනාධිපති වෙයිද, මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන්. කොමුණත් අපි මතක් කළා වගේ ජනාධිපතිවරණය 2020 බලාපොරොත්තු වුණාට ඒක බොහොම ඉක්මනට ඉදිරියට ආවා. හිතපු නැති වෙලාවට 2019ට වැටෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් වෙනකොට අපේ රටේ තියෙන බල බෙදීමත් එක්ක ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන තන්ත්‍රයන් තුනේ තමයි ලංකාවේ බලය බෙදෙන්නේ. ලෝකෙ බොහොමයක් රටවල්වල රාජ්‍යන්වල බලය බෙදෙන්නේ එහෙමයි. නමුත් මෙතන විශේෂත්වය තියෙන්නේ ලංකාවේ විධායක බලය බොහොම වැඩි. අපි ඉගෙන ගන්නකොට අපිට උගන්වන්නේ ලංකාවේ තියෙන ආණ්ඩුක්‍රමය තුළ ජනාධිපති කෙනෙක්ගේ කියන්නේ විධායකයේ බලතල තුලනය කරන්න ව්‍යවස්ථාදායකය යොදලා තිබ්බට ව්‍යවස්ථාදායකය හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළෙම ඒ විධායකයේ නවත්තන්න විධායකයේ තියෙන බලතල තුලනය කරන්න දාපු ඒ වගන්ති තුලින්ම කැපිලා යනවා. ඒ වගන්ති වල තියෙන බලය
නැති වෙනවා.
ඒක නිසා ඒක නිකන් බොහොම සැරසිල්ලක් විදියට තමයි අපි ඉගෙන ගන්නේ. හැබැයි කොහොම වුණත් මේ වෙනකොට ඒ සැරසිලි භාවයේ ටිකක් අඩු වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එන අලුත් වගන්තිත් එක්ක අලුත් සංශෝධනත් එක්ක විධායකයේ තියෙන බලය බොහොම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ජනාධිපති වෙන්න බොහොම දැඩි පරිශ්‍රමයක් දරන මේ අපේක්ෂකයෝ පිටිපස්සේ ඉන්න බලවේග මොකක්ද කියන එකත් ලොකු ගැටලුවක්
කියලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශයක් කරලා තියෙනවා මගේ සජිත් ප්‍රේමදාස කාණ්ඩුවේ අගමැති මමයි කියන. දැන් ඉදිරියට දැනට තියෙන දැන් වෙනස්සුණු බලයන් වෙනස් වීමත් එක්ක ජනාධිපතිට වැඩිය හෝ ඒහා සමානවම
බලයක් එනවා අගමැති දෙනවා.
ඉතින් එතකොට මිනිස්සු ප්‍රශ්න කරනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා සහ මේ තියෙන ආණ්ඩුව ප්‍රශ්න කරමින් ඉදීදී සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරියට ආවා කියලා ඒක වෙනස් වෙන්නේ නැත්තම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා නම් එතන පිටිපස්සෙන් කවුද අගමැති වෙන්න ඉන්නේ කියන එක. මොකද දැන් මෙතුවක් කල් අපිට තිබුණේ ජනාධිපති තමයි සම්පූර්ණ බලය අතේ තියාගෙන හිටියේ. ඒ නිසා තනි පාලනයක් නියන්නේ. එතකොට කවුරු අගමැති වුණත් වැඩක් නෑ. ජනාධිපති හොඳනම් රටට ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි මෙතන කවුද මෙයාගේ පිටිපස්සේ ඉන්නේ කියන කාරණාවත් බොහොම වැදගත් කියලා මම හිතනවා. ඡන්ද දෙන උට
ඒක තමයි. දැන් මේ මේගොල්ලෝ හැමතැනම රැස්වීම් තියනවා. මේ අපි කොහොමද කරන්නේ, මොන විදියට බලාපොරොත්තු වෙන්නේ, තරුණ සමුළුවම තනවා. ඇත්තට මේගොල්ලෝ දැන් මේ හැම එක්කෙනෙම මම විශේෂයෙන් දැක්කා සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක මේ හැමෝම මේ එම් කරගෙන ඉන්නේ තරුණයන්ව. ඒ කියන්නේ ඉතා ඒ කියන්නේ මේ තරුණ පරපුර අපිට නිකම් මේ සීනි බෝල දිල රවට්ටන්න පුළුවන් තරුණ පරපුරක් නෙවෙයි අපේ රටේ ඉන්නේ. ඒ එදත් එහෙමයි තරුණ පරපුර. ඒ කියන්නේ ඒ තරුණ ජවය නිසා තමයි ඔය 71 කැරළි ඒ වගේ පැතිවලටත් ඇති උනේ. ඒ කියන්නේ 71 කැරළි වුණා මම නම් දකින්නේ ඒක හරි විදියට මෙහෙවුවා නම් ඒක ඒ කැරල්ල වුණත් ඒක කැරල්ලක් කියලා පස්සේ ඒක ඒ පැවති චාන්ඩුට විරුද්ධ ආපු ඉඳන් කැරල්ලක් උනේ ඒකේ හරි කලමනාකරණයක් කරා නම් එහෙම අර මේ මේ ළඟදී ආපු ෆිල්ම් එක මොකද්ද මේ විජේ වෙන මේ විජේ වීරගේ මේ ඒ කතාවල්ලලා මේ මොකද්ද ෆ්‍රෝසන් ෆයර් ගින්නෙන් උපන් සීතල ඒකේ මුළු කතාවම නැතුණාට ඒක බලද්දි පැහැදිලි වෙනවා මොන මේකලෝ පටන්ගෙන අන්තිමේදී ගියේ මොන පැත්තද කියලා. ඒ කියන්නේ ඇතුළ ඇතුළ ඔක්කොම පාවල දීලා එහෙම තමයි අන්තිමේදී පක්ෂ නැති වුනේ. ඒක හොඳ පැත්තට ගියා නම් මං හිතන්නේ ඊට වඩා වෙන දෙයක් වෙන්න තිබ රටේ. මොකද වෙන රටවල අපේ රට විතරක් නෙවෙයි කැරලි වලින් ආණ්ඩු පෙරලලා තියෙන්නේ. පාකිස්තානයේ හොඳම උදාහරණේ මේ මේ ඒ වගේ රටවල් එහෙම ඉතින් මෙම් තියෙනවා. කොහොම හරි මං හිතන්නේ තරුණ පරපුර අපිට ඒ විදිහට රවට්ටන්න පුළුවන් වෙයි කියලා එල්ලා. මම මෙතෙන්ට ආවේ මේ ඉමේෂා මේ ඊයේ පෙරේද මම දැක්ක සජිත් මේ ප්‍රේමදාසගේ සමුලෝගේ තරුණ සමුලෝගකදී එතන ඩිල්ෂාන් පතිරණ කියන නීතිවේදියා හරි අපූරු කතාවක් කරනවා. මම ඒක ඒක මේ 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 එඩිට් කරන්න මං හැදුවා ඇත්තරම මට ඒක එඩිට් කරන්න ලෝභයි මොකද හැම වචනයක්ම වටිනවා. මං හිතනවා අපි කතා පොඩ්ඩක් අහලා බලමු කියලා එල්ලා ඒ ඩිල්ෂාන් කතාව ඔහු ඇත්තරම කියන්න තියෙන දේ තරුණයන් වෙනුවෙන් කතා කරනවා තරුණයන් වෙනුවෙන් කියනවා ඔහු අභියෝගයක් කරනවා සජිත් ප්‍රේමදාසට අපි බලමු මොකද ඒ අභියෝගය කියලා එල්ලා එහෙනම් අහලා
කාර්යයේ සියලුම නොනවරි මහත්වරුනි අවසරයි මං ඒ තරම් දිග කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ රටේ දේශපාලන වේදිකාවල කරපු කතා ඔක්කොම හරියට වුණා නම් මේ රට මේ වෙනකොටත් හේතුමතියක් කියලා මම විශ්වාස කරනවා. එහෙම දේවල් අපේ රටේ වෙලා නැහැ. ඒ නිසා මං හරි කැමතියි මේ වෙලාවේ මට කියන්න තියෙන දේ අමුවෙන් කියලා මෙතනින් බහැලා යන්න මට ගන්න දෙයක් නැති නිසා. ආදරණීය සහෝදරවරුනි ලංකාවේ තැන් කීපයකම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න ඕන කියලා තරුණ සමුළු කීපයක් තිබ්බා. ඒ සමුළු කීපයකම මම කතා කරලා තියෙනවා. ඒ හැම වෙලාවකම මම කතා කරේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඔබට. මම අද බලාපොරොත්තු වෙනවා ඔබ වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට කතා කරන්න. ඒක හොඳයි. ජනාධිපති අපේක්ෂකතුමනි මම මේ කතාව මෙහෙම පටන් ගන්නවා. මේක හරි දුප්පත් රටක්. මේ අප්පුඩි ගහන ඔක්කොම උන් හරිම දුප්පත්. ඒක තමයි ඇත්ත. ලංකාවේ දේශපාලනය ඇතුලේ අන්තිම අවුරුදු 25ටම එකම රාජ්‍ය නායකයෙක්වත් හරියට මේ දුප්පත්කමට කතා කළේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්න විවිධ මාතෘකා තිබුණා. යුද්ධය තිබුණා, සාමය තිබුණා, දූෂණය තිබුණා, භීෂණය තිබුණා, යහපාලනය තිබුණා. මේ හැමදේම තිබුණා කතා කරන්න. ඒවා සාධාරණයි කතා කරපු එක. අමු දුප්පත්කම කතා කළේ නැහැ. අවුරුදු 25කට පස්සේ අපිට පේනවා සජිත් ප්‍රේමදාස මේ රටේ දුප්පත්කමට කතා කරනවා. ඒක හොඳයි. මොකද ඔය හැම ප්‍රශ්නයක් අස්සෙම මේ රටේ තිබුණේ දුප්පත්කම. මේ රටේ මිනිස්සු යුද්ධ කළේ දුප්පත්කම හින්දා. වෙන මුකුත් හින්දා නෙමෙයි. උන් බඩගින්නට යුද්ධ කළේ. ඒ නිසා විරකියාවට යුද්ධ කළේ. හැම කැරල්ලකටම මුල වුණේ මේ රටේ දුප්පත්කම. ඒකට බෙහෙත් දෙන්න ඔබතුමා තීරණය කරපු එක හොඳයි. නමුත් අපිට මේකේ සලකා බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මම දන්නේ මේක ඔබතුමාගේ දේශපාලන උපක්‍රමයක්ද කියන එක මේ රටේ දුප්පත් මිනිස්සුන්ට කතා කරන එක. මෙච්චර කාලයකට ලංකාවේ දේශපාලකතුමා ඇඩ්‍රස් නොකරපු තැනකට කතා කරන්න ඔබතුමා තීරණය කරපු එක ඔබතුමාගේ දේශපාලන උපක්‍රමයක්ද කියන්නේ මම හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ රටේ ජනාධිපති වුණොත් ජනාධිපති වෙන්නේ මේ දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දයෙන්. වෙන ඡන්දකින් නෙමෙයි. මේ රටේ එහෙම වුණොත් පළවෙනි වතාවට දුප්පත් මිනිස්සු ජනාධිපති කෙනෙක් හදනවා නවත වතාවක්. ඒක සතුටට කාරණාවක්. ඒකේ කනගාටුට කාරණාව මෙන්න මේකයි ජනාධිපති අපේක්ෂකතුමනි. ඔබතුමා ජනාධිපති වෙන්නේ මේ රට දුප්පත් හින්දා. අවුරුදු 70ක දේශපාලන ඉතිහාසයක් නිදහසේ කතා කරපු රටේ අදටත් අපිට කතා කරන්න ඉතුරුලා තියෙන එකම දේ දුප්පත්කම නම් අපි ඊළඟ ජනාධිපතිවරයා හදන්නෙත් මේ රටේ දුප්පත්කම මාකට් කරලා නම් අපේ රටේ දේශපාලනය ගැන තරුණයෝ විදිහට නම් කිසිසේත්ම සතුටු වෙන්න බෑ. ඒ නිසා දුප්පත්කමට බෙහෙත් දීලා ඔබතුමා මේ පාර ජනාධිපති වුණොත් 2025 ජනාධිපති වේදිකාවට සජිත් ප්‍රේමදාසෙන් ආයෙ දුප්පත්කමට බෙහෙත් දෙන්න නම් සජිත් ප්‍රේමදාස අසාර්ථකයි. ඒ නිසා ඔබතුමාට සැරට බෙහෙත් දෙන්න සිද්ධ වෙනවා. තව දුරටත් මේ රටේ ජාතික තාරුණ්‍ය රවට්ටන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඔබතුමාට මේ පාර ඇත්ත කරන්න සිද්ධ වෙනවා. කොටිම කිව්වොත් 16 වෙනිදා ඔබතුමා ජනාධිපති වුණොත් 17 වෙනිදාට සැප ගන්න රටක් ඔබටවත් මටවත් ඉතුරු වෙලා නැහැ ජනාධිපති අපේක්ෂකතුමනි. ඒ නිසා පැහැදිලිවම වැඩ කරන රටක් හදන්න ඔබතුමා සිද්ධ වෙනවා. මේ පළවෙනි කාරණාව අපි ඒ තරමට දුප්පත්. කොච්චර දුප්පත්ද කියලා කිව්වොත් මේ රටේ උපදින්න ඉන්න දරුවා පවා නායකාරයෙක් බවට පත් වෙලා ඉවරයි. ඒ தত্ত্বය එහෙම වුණත් අපි තාමත් අවුරුදු 2500 ක ඈත අතීතයක් ගැන කතා කර කර වංශ කමල් ගාමින් ඉන්නවා. අපි හරි ප්‍රවුඩයි කියලා. හැබැයි ප්‍රවුඩයි නමුත් දුප්පත්. ඒ නිසා ඔබතුමා ඇඩ්‍රස් කරපු දෙන හරි. හැබැයි දැන් ඉතින් හරියට ට්‍රීට් කරන්න ඕන. තව දුරටත් මෙරට දුප්පත් වෙනවා නම් ඔබතුමා අසමත්. මගේ ඊළඟ කාරණාව. ලංකාවේ දේශපාලන ඇතුළේ මේ දවස්වල හරි ජනප්‍රිය තවත් මාතෘකාවක් තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ 225 එපා කියන එක. පාර්ලිමේන්තුවේ 225 එපා කියන එක කවුරු හරි ඇඩ්වර්ටයිසින් කම්පැනි එකකින් හදපු කතාවක් කියන එක මේ රටේ හැමෝටම තේරෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙන පිරිසක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225 අයින් කළා කියලා සහෝදර සහෝදරයනි ඊළඟට යන්නේ ඔබවත් මමවත් නෙමෙයි. ඒකට යන්නේ ඒ හිතවත් අයම තමයි. ඒ නිසා 225 අයින් කරලා ඔකට වෙන ඔප්ෂන් එකක් නැහැ. හැබැයි ඕකෙන් අනිවාර්යෙන්ම අයින් කරන්න ඕන 100ක්වත් ඉන්නවා ඉතා අපහැදිලිව. මේ රටේ මහජන මුදල් කොල්ල කරන, මේ රටේ ජනතාවට බොරු කියන 100ක්වත් ඉන්නවා පාර්ලිමේන්තුව පැත්ත පළාතට වද්ද ගන්න හොඳ නැති උන්. ඒ නිසා ඒ 100ක් මේ රටේ පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න ඔබතුමාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක හොඳයි. හැබැයි ඒකේ කනගාටුදායක කාරණාව මෙන්න මේකයි. එහෙම 100ක් ඉන්නවා නම් ඒ 150ක් කැමති ඔබතුමා ගාවට එන්න. ඒ නිසා ඒ 150ක් ඔබතුමා අයින් කරන්න ඕන. ඔබතුමා මේ රටට පොරොන්දුවක් දෙන්න ඕන. ඊළඟ පාර්ලිමේන්තුවට නාම යෝජනා දෙනකොට හොරුන්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව මේක දීලා ඇති වෙලා තියෙන්නේ. හැබැයි විශ්වාසයෙන් මේ පොරොන්දුව දෙන්න ඕන. ඒ වගේමයි මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේපන එකෙකුටවත් නාම යෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව දෙන්න ඔබතුමාට හයිය තියෙන්න ඕන. ඒ වගේමයි මේ රටේ මේ අප්පුඩි ගහන, මේ කෑ ගහන, මේ හුරේ කියන මේ දුප්පත් කොල්ලෝ කෙල්ලෝ බදු ගෙවලා බස්වල කෝච්චිවල අමාරුවෙන් යද්දී මේ රටේ මැති අමුතුරුන්ට අලුත් වාහන අරන් දෙන්නේ නැහැ කියලා කියන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි මේ රටේ තාම සද්භාවයෙන් බලාපොරොත්තු වෙන කාරණාව. එහෙම නැතුව හොර රලක් එක්ක ඉස්සරහට යන්න දේශපාලන සංස්කෘතියක් ඔබතුමා නිර්මාණය කළොත් ඔබතුමා රාසිංහ ප්‍රේමදාස මහත්මයාගේ පුතා නෙවෙයි, බන්දුල ගුණවර්ධන කියන විදිහට සක්කරයාගේ පුතා වයිම වුණත් මේ රට ඉස්සරහට ගෙනියන්න ඔබතුමාට බෑ. ඒ නිසා මේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඔබතුමා කරන්නේ මොනවද කියන එක අපිට මේ ප්‍රඥප්තිය වෙලාවේ පැහැදිලිව කියන්න ඕන. ඒක ඉතා විශේෂයි. මීට වඩා දුරදිග කතාවක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. තව එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව විතරක් මතක් කරනවා. මගේ කල්යාණ මිත්‍රයා ඉරන්ද වැලියන්ගේ මේ ගැන පොඩ්ඩක් කියපු හින්දා මම හිතනවා මේ ගැන කියන්න හොඳයි කියලා. ලංකාවේ දේශපාලන වේදිකාවේ මේ දවස්වලට උණු කැවුම් වගේ විකිරෙනවා ජාතිය, ආගම සහ දේශප්‍රේමය. ඒවා හරි අඩු මිලට අර පැත්තේ කඳවුරක විකුණනවා. ඒ නිසා මේකට ටිකක් බරපතල විදිහට උත්තර දෙන්න ඔබතුමාට සිද්ධ වෙයි. මම මෙහෙම කියන්නම්. ආගමට උත්තර දෙනකොට ජනාධිපති අපේක්ෂකතුමනි හැම පන්සලක්ම නඩත්තු කරන එක ඔබතුමාගේ යුතුකම වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඒකත් නෙමෙයි රැල්ල. බුදුහාමුදුරෝ කියපු බණට පිටින් වෙන බණක් ලොකුහාමුදුරෝ කියනවා නම් ඒ ලොකුහාමුදුරන්ට අමුතු වරප්‍රසාදයක් දෙන්න ඕන නෑ දේශපාලන පක්ෂය මොකක් වුණත්. බුදුහාමුදුරෝ කිව්වේ මෛත්‍රිය නම් හාමුදුරුව වපුරන්නේ වෛරය නම් ඒ පන්සලට දේශපාලන බලපෑමක් තියනවා නම් ඒ පන්සල නරත්තු කරන්න ඕන නෑ. ඒකයි ඇත්ත කතාව. අපිට ඕනේ අවංක බෞද්ධ සමාජයක් නිර්මාණය කරන්න. මේ සමාජය බෞද්ධ කරනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ බුද්ධාගම රජ වෙන්න ඕන. නැතුව හාමුදුරන්ගේ වාහනයේ VIP ස්ටිකරක වැදලා වැඩක් නැහැ. එහෙම වැදුණා කියලා මේ රටේ බුදුදහමට කිසිම ප්‍රගතියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකීමත් ඔබතුමා බාර ගන්න ඕන. පන්සල විතරක් නෙවෙයි පල්ලි ඇතුලේ අන්තවාදයේ වැහි වහනවා. මේක අරාබි කොළනියක් කරන්න අවශ්‍යයි. එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. ඒ නිසා ඒ සියලු දෙනාට ඍජුව උත්තර දෙන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තවදුරටත් මේ රටේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා නම් අපි හීන මිලදී ගන්න සූදානම් නැහැ. මම අවසාන වශයෙන් කියන්නේ එරන්ද කිව්වා මේ දකුණු ආසියාවේ පළවෙනි වතාවට ලංකාවේ පළවෙනි වතාවට ජනාධිපති අපේක්ෂකවරේ ප්‍රඥප්ති ප්‍රකාශ කරන්න කියලා. හොඳයි, ඒක හොඳයි. නමුත් මේ ප්‍රඥප්තිය ඔබතුමා දෙන පොරොන්දු කැඩුවොත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා හිටියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් රැකවරණය නොලබා වෙනත් අවශේෂ කිසිදු නීතියකින් රැකවරණය නොලබා සජිත් ප්‍රේමදාසට විරුද්ධ නඩු දාන්න අපිට අයිති ඕන. එනිසා ඔබතුමා එක තැනකදී කිව්වා යුද්ධ කරේ කවුද කියලා අහපුවාම ඒක අපේක්ෂකේ කිව්වනේ මම නෙමෙයි කියලා. ඔබතුමා ඒ කතාව අහලා ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා ඕන තොණ්ඩුවක් මම බෙල්ලේ දා ගන්නවා කියලා රට වෙනුවෙන්. මේ තොණ්ඩුව බෙල්ලේ දා ගන්න. මේ සියල්ලට උත්තර දෙන්න. මීට වඩා දීර්ඝ කතාවක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මගේ කතාව ටිකක් අමුයි. ඒක ඇත්තට දේශපාලන වේදිකාවට සෙට් වෙන්නෙත් නැහැ මම ඒක දන්නවා. මට දේශපාලන වේදිකාවකින් මුකුත් ඕනක් නැති හින්දා ඒ කතාව ඇත්තට ගානකුත් නැහැ. මම එහෙම කියලා මේ කතාව ඉවර කරනවා. අපිට දේශපාලඥයෝ රජ කරපු හැටි දැකලා ඇති වෙලා තියෙන්නේ. හැබැයි අපිට දේශපාලඥයෝ වැඩ කරනවා බලන්න ආසයි. එහෙම වුන් පේන්න ඇත්තෙම නැහැ. ඒ නිසා එහෙම සංස්කෘතියක් නිර්මාණය කරන්න ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවර වෙනවා. බොහොම විශ්වාසයි සජිත් ප්‍රේමදාසට. ජය.
අසන්නේ නීතිඥ කතා කරේ ඇත්තටම ඔහු මේ හාදි බහම ප්‍රසිද්ධයි මේ රූපවාහිනී වැඩසටහන් වල. මට මතක නැහැ හරියටම රූපවාහිනී මොකද්ද කියලා. මම ඔහුගේ වැඩසටහන් මීට කලින් දැකලා තියෙනවා. හැබැයි මම පළවෙනි වතාවට දැක්කේ මම ඔහු කතා කරනවා මේ ප්‍රසිද්ධ වේදිකාවක මේ සුගද්දාසේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති තරුණ සමුළුව මත තමයි ඔහු කතා කරේ තරුණයන් වෙනුවෙන් ඩිල්ෂාන් පතිරත්න. ඉමේෂේ මතක නැද්ද එහෙම කෙනෙක්?
මම කල්පනා කළේ පුද්ගලයා මතක් කරන වෙනුවට මේ කතාව එක අපේක්ෂකයෙක් නෙමෙයි සියලුම අපේක්ෂකයන්ට කිව යුතු
කියපු කතාවක්. ඔව්.
එක වේදිකාවකට නෙමෙයි, ඒක සියලුම වේදිකාවල කිව.
ඔව්, එතන අවසනවඩ හිටියේ මේ මේ කියන්නේ අවසනවඩ අවසන හිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඉතින් කමක් නැහැ. ඒකයි මම ඒගොල්ලන්ගේ දේශපාලඥයන්ගෙන් කතාවක් නොදා මෙතන මම දැන් මේකයි මේක සමාජයෙන් වෙන කතාව. මේක තමයි සමාජ කතිකාවත. මේක තමයි අපිට අවශ්‍ය. මම අර හරි ආසාව කිව්ව දෙයක් මෙච්චර කාලයක් ඒ කියන්නේ මේ දේශපාලනය වෙලා දේශපාලනය කරේ තමන්ට වැඩ කරගත්ත මිසක් මිනිසුන්ට වැඩ කරපු කෙනෙක් දැක්කේ නැහැ කියලා. එහෙම කෙනෙක් කියලා අපිට අවශ්‍ය වෙන්නේ.
ඇත්තටම දේශපාලකයා නෙමෙයිනේ, හරි වචනේ, මහජන නියෝජිතයා.
සර්වන්ට්ස්ලා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ඇත්තටම
සර්වන්ට්ස්ලා. ඔව්. දැන් මේ රටවල ඒගොල්ලන්ව ගණන් ගන්නේ සර්වන්ට්ස්ලා, පබ්ලික් සර්වන්ට්ස්ලා.
පබ්ලික් සර්වන්ට්ස්ලා.
අපි ඔයගොල්ලන්ව යවන්නේ අපි වෙනුවෙන් වැඩ කරන්න. දැන් අපි යවලා අපි වැඳගෙන බලාගෙන
ඉන්නවා ඒගොල්ලෝ අපිට වැඩ කරන්න. ඔය ඒක තමයි වෙලා තියෙන්නේ. මේක තනිකර උඩු යටිකරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි මම කල්පනා කරේ මේ ඇත්තටම මේ වගේ කතිකාවතක් සමාජයේ ගොඩනගෙනවා නම් මේ මෙහෙත් පැත්තකුත් තියෙන මේෂා. කියන්නේ සමහරු ඉන්න කොච්චර කිව්වා මේ දේවල් ඇහෙන්නේ නැති අර බීරියලින්ට වීණ ගායනා කරන කොට්ටාසිකුත් ඉන්නවා අපේ. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු. එහෙම කොට්ටාසිකුත් ඉන්නවා අපේ. ඒ කියන්නේ සිගරට් පැකට් එකටයි, බෝතලෙටයි, බත් මුල්ලෙටයි වහ වැටිලා ඒ වගේ එහෙම ඒ වගේ පාදල සංස්කෘතියක් තියෙන සමාජිකුත් ඉන්නවා අපේ. ඒ කියන්නේ බුද්ධිය හිතන්නේ නැතිකම. ඒ වෙලාවේ අවස්ථාවට විතරයි ඒක. ඉතින් මම හිතන එහෙම තත්වයක් කරත්තේ මෙතන ලොකු තරඟයක් තියෙනවා. සජිත් ප්‍රේමදාසට ඒ කියන්නේ ඔහු දුප්පතුන් වෙනුවෙන් නම් එන්නේ ඔය කියන ප්‍රඥප්තිය. දැන් පළවෙනි ජීවිතේ මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ප්‍රඥප්තියකට අත්සන් කළ තියෙන ජනාධිපතිවරේ. කලින් අත්සන් කළ නැහැ. ප්‍රඥප්ති ප්‍රකාශන එළි දක්වන ඕන තරම්. දැන් යහපාලන ආණ්ඩුවාවෙත් එහෙමනේ, අරව කරනවා, මෙව කරනවා, හොරු අල්ලනවා. මූලිකම ඒගොල්ලන් ටොප් උඩම්ම තිබ්බ මේක තමයි හොරු අල්ලන එක.
හොරු
තමයි නිදැල්ලේ, හොරු ඇතුලේ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ නිදැල්ලේ. අල්ලපු හොරෙකුත් නැහැ, අර ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ තමයි. ඇතුලේ නැහැ, තොරු වෙලා තමයි නැතුනේ. අර මේ හොරුන්ගේ තොරු කබ්බ හොරු කියනෝනේ. අර හොරාව අල්ලන්නේ දාපු යනමිනිය හරිය ඔරාට ඒකට ඉන්න කට්ටිය හරිය ඔක එක ගොඩේ වැඩනහම ඉතින් ඔය එකම එකම හැලියනේ ඔයගොල්ලෝ නටන්නේ. ඔක්කොම මේකේ තමයි මේ කරන කොච්චර කතාව කවුරක්වත් කියදා මම කෝරම් කරේ නැහැ කියලා කාට හරි හොරෙක් කියලා ඇඟිලි දික් කරනකොට ඇඟිලි හතර තමන්ගේ පැත්තට දික් කළේ ඉවරයි. ඉතින් කොහොමද කරන්නේ? ඔය හොරකම් කරව මිනිස්සු දන්නේ හොර ඒගොල්ලෝම තමයි හොරකම් කරපු හැටි දන්නේ කොහොමද කියලා. මේ රුපියල් දෙක මේ 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 150 10 නෙමෙයි මිලියන බිලියන ගණන් හොරකම් කරපුවා තියෙන්නේ. මම ඒකට හොඳ කතා ඔව් කියනවා මිනිස්සු.
නෑ ඇත්තටම දැන් ලංකාවේ දේශපාලනඥයෙක්ට පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා හම්බ වෙන පඩියත් එක්ක අවුරුදු පහක පඩිය එකතු කරාම දැන් ඔය සියලුම දේශපාලනඥයෝ ලංකාවේ ඉන්න ධනවත්ම ධනකුවේරයන්ගේ ලිස්ට් එකේ ලයිස්තුවේ උඩටම යන්න තමන්ගේ දේශපාලනයෙන් එන පඩියට අමතරව දෙයක් නැත්නම් ඉතින් ඇත්තටම කොහොමද ඒගොල්ලෝ එතෙන්ට
කියන්නේ?
අපි අපි අමුතුවෙන් අපිට අපි හොරකම් කරේ නැහැ, අපි පගා ගැහුවේ නැහැ කියලා කියන්න ඕනේ. එතනම සාක්ෂි
තියෙනවා. සාක්ෂි තියෙනවා කොහොමද? ඒක තමයි. ඒ වත්කම් ප්‍රකාශන කොහෙවත් කොහෙවත් කවුරුවත් පෙන්වල් නැහනේ. මම දැනුවත්ව එකම පුද්ගලයා වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කළා. ඔහුගේ නම ක්ලියර් කරගෙන ඔක්කොම කරගෙන ඉදිරිපත් වෙච්ච මේ රොහන් පල්ලවත් විතරයි. රොහන් පල්ලේ දිත්‍රා දැන් තේ වත්තම් ප්‍රකාශ කරන්නේ. අනිත් කිසිම ජනදී
ඒ මනුස්සයා හම්බ කරපු විදිය පෙන්වන විදි තියෙනවනේ.
අනිවාර්යයෙන්ම. ඔව් ඉතින් රටට මෙච්චර මේ මේ බදු ගෙවන එක මනුස්සයා රටේ වැඩිම බදු ගෙවන මනුස්සයා. ඒ මනුස්සයා හරි පිළිවෙලකට වැඩ කරන්නේ. ඉතින් ඒ හින්දා ඒ මනුස්සර බය නැහැ. මාසර මේ දේශපාලනේ ඒකෙන් රැකෙන්නේ නෙමෙයි. මම කියන්නේ නැහැ ඒක අපි මෙතන බුද්ධිමත්තුන් නැත්නම් අපිට මේ 20යි 20 අපිට ගන්න තියෙන ඉහෙළම අවස්ථාව, උපරිම අවස්ථාව අපිට නැති වෙනවා. අන්න ඒතර තැන්දි භයානකම තාටිය කතා කරමු අපි මේ ගීතය අහලා මේ ටීම් ජයරත්නය. බලන් කඩතුරා හැරදෑසේ. මං හිතන්නේ අපි හැමෝටම මේ දැස්සල්ල බලන ඕන කාලයක් තමයි ඉලිමිලා තියෙන්නේ. අවසනාවට මං හිතන්නේ අපිට මේ රටවල ඉඳන් ඡන්ද දාන්න බෑ. අපිට ඡන්ද අපි ඡන්ද දායකයන් වුණත් එහෙම ක්‍රමයක් තාම මේ රටවල නැහැ. ඒ කියන්නේ ලෝකෙ දියුණු රටවල ඕන තැනක ඉඳන් ඡන්ද දාන්න පුළුවන්කම තිබ්බත් අපේ රටේ තාම මේ වගේ ඒ කියන්නේ ක්‍රමවේදයක් හදලා නැහැ ඒකට. මොකද හිතෙන්නේ කියන අපරාධයක් නේද අපේ ඡන්දේ?
අපේ ඡන්දේ නොවැටි තියෙනවා නම් එකක්.
හැබැයි හොර ඡන්ද වැටෙන ප්‍රශ්න තියෙනවා. එතන තමයි එතන තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ. මං හිතන්නේ මට මම නිකන් ආරංචි කළ බැලුවේ විදියට ගොඩක් අය යනවා ඡන්දේ දාන්න. මේ මොන හේතුවක් මොන පදනමක් මත ලංකාවට යනවද දන්නේ නැහැ ඡන්දේ දාන්න. සමහරු ගෝඨාභය වෙනුවෙන් කොහෙන්ද ගෝඨාභය වෙනුවෙන් ඡන්ද දානවා. සජිත් වෙනුවෙන් කොහෙන්ද සජිත් වෙනුවෙන් දාන්න යනවා. ඉතින් මම දන්නේ නැහැ ඉතින් මේකේ මේ ඇත්තට මේ වැදගත් වූ දෙයක්ද මේ කරන්න කියලා ඉවරලා. කොහොම වුණත් ඉතින් ඡන්දේ කියන එක ඉතා වැදගත් දෙයක් නේ.
ඡන්ද බලය ලබා ගන්න මිනිස්සු අතීතේ ඉඳන් කරපු කැපකිරීම එක්ක බලනකොට ඡන්දේ දාන්නේ නැහැ කියන එක අපරාධයක්. රට ඇතුළෙම ඉඳලා දාන්නේ නැහැ කියන මතයත් තියෙනවා. මම ඇත්තටම ගිය අවුරුද්දේ අන්තිමම කාලේ ලංකාව ඇතුළේ සිදුවෙච්ච දේවල් එක මම දැඩි මතයක හිටියා. මම කවදාවත් මගේ ඡන්දය ආයේ පාවිච්චි කරන්නේ නැහැ.
එච්චර කලකිර කාලයක් තිබ්බා.
මොකද කාට දැම්මත් වැඩක් නැහැ. එකම කට්ටිය තමයි ඡන්ද එන්නේ. දැන් අර ඉස්සෙල්ලා අපි කතා කර නීතිවේදීතුමා ඉදිරිපත් කරපු එයාගේ අදහසුත් එක්ක 225 එපා කියනකොට ලොකු හුරේ එකක් එනවා. හැබැයි අර කියන ඒ කතා කරන කෙනා සජිත් ප්‍රේමදාසගේ පිරිපස්සෙත් ඒ 225න් 25ක්වත් වාඩි වෙලා
ඉන්නවා.
ඉතින් මිනිස්සු හුරේ දාන එක නෙමෙයි ඇත්තටම වෙන්න ඕනේ ඊට විරුද්ධව කතා කරන්න ඕනේ. දැන් මම කතා කරපු බහුතරයක් දෙනා ලංකාවේ බොහොම දෙනෙක් කියන්නේ සජිත්තාවත් වැඩක් නැහැ, ගෝඨාභයවත් වැඩක් නැහැ, විකල්පයක් එන්න ඕනේ. හැබැයි අර දෙගොල්ලගෙන් එක්කෙනෙක්ට තමන් අකමැති නිසා අනිත් කෙනාව දිනවන්න ඡන්ද දෙනවා. මම කියන්නේ දැන් සජිත් වෙනවට මම දැඩිව අකමැති නිසා මම ගෝඨාභයට
දෙනවා. ඡන්ද කඩන්න දෙනවා.
ඡන්ද කඩන්න දෙනවා. එතකොට දැන් ඔය ඉදිරිපත් වෙලා ඉන්න මහා ලයිස්තුවක් තියෙනවානේ අපේක්ෂකයෝ.
මම දැන් අඟල් 29 දක කොහෙද ගියලු ඡන්ද ලයිස්තුව.
අපරාදේ සල්ලි.
එතන.
ඉතින් එහෙම එතනත් ඡන්ද කඩන්න. මිනිස්සු ප්‍රතිපත්තිමය විදියට හිතලා පාට කණ්ණාඩි ගලවලා බලන් කඩතුරා නෙමේ පාට කණ්ණාඩි ගලවලා බලල මිනිස්සු ඡන්දය දෙනවා නම් අපි රට ඉදිරියට යන්න පුළුවන් ඇත්තටම.
වෙලා තියෙන්නේ ගොඩක් දැන් අපි දැන් අපේ පරම්පරාව ගැන කතා කරමු. ඒ කියන්නේ ද 60 70 80 වගේ ඒ 60 70 80 කාලේ ඇතුළ ජීව මේ ආපු අය එතනත් ඉන්නව සමහරව තාම මේක මේ සුදුද කළුද කියලා තේරුම් අරගන්න බැරිව අර දපණ වැටිලා වශී වෙලා වගේ නිකන් මොනයක් මොකක් හේතුවක් හින්ද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ මට හිතාගන්න බැරි ඒක ඇයි මිනිස්සුනේ හිතන්න බැරි. මිනිස්සුන්ට හිතන ඒ කියන්නේ හිතන තරම් නැද්ද? ඒ කියන්නේ මිනිස්සුගේ හිතන තරම් නැති කළද? ඒක නැති කර මේ දේශපාලඥයෝද මේ ජරා අසිකිත දේශපාලනේ දේක නැති කර මිනිස්සුන්ගේ ඒ හිතන තැන මිනිස්සුන් රවට්ටගෙන බොරු පොරොන්දු දීගෙන මිනිස්ස තියෙන කාට තියෙන නැති කාට ඇත්තෙම නැහැ. ඒ වගේ නිකන් මේ මම එක කතාවක් ඇහුවා මට ඒක පුදුම හිතුණා. මේ ඒ කතාවේ ඇහුවේ මෙයාගේ මේ රොහන් පල්ලවත් මහත්තයාගේ මේ ෆස්ට් මේකේ සර්මණිකේදී ඒකදී එක දෙමළ මහත්මයෙක් කතා කරා නීතිවේදියෙක්ගේත් එයා කතා කරලා එයා දෙමළනි සිංහලනේ භාෂා දෙකින්ම කතා කරා. එයා ඉඳන් කිව්වා එයාට හම්බුනා කියලා එයා දන්න මිනිස්සේ එයා ඇවිල්ලා කිව්වලු එයා ජොබ් එකකට යනවා කියලා. ඉතින් මෙයා දන්න විදිහට එයා ඇවිල්ලා මේ කෑම හදන්න පුළුවන්. ඒ කියන්නේ ෂෙෆ් කෙනෙක් වගේ. ඉතින් මේ අකුලානේ හරි ශෝක්නේ හොඳයිනේ අපිට කියන්න මේ තියෙන තැන අපිත් වෙලා කැවිලා කෑම කන්න එන්න එහෙම කියලා. පස්සේ කිව්වලු නෑ නෑ සර් එහෙම එකක් නෙමෙයි මම යන්නේ ඉස්කෝලේ කියලා කිව්වලු. ආ ඉස්කෝලේ ඔෆිස් එක නෑ ඒක කමක් නෑ හොඳයි ඉතින් මේ එහෙම කරගෙන ඉන්න කියලා. නෑ නෑ සර් ඔෆිස් එකේ වැඩ කරන්නේ මම මේ උගන්වන්නේ කියලා යන්නේ. එහෙම කිව්වෙන් පස්සේ නෑ නෑ උගන්වන්න කෑම හදන්න නෙමෙයි මේ ඉස්කෝලේ උගන්වන්න ගුරුවරයෙක් හැටියට. ඒගාලු මෙයාට දෙක පාට අප්සෙට් ගියාලු ගිල්ල ඇවවලු. ඒ කොහමද උගන්වන්නේ මොන පන්ති වලටද? මම 1 2
මම හිතා සූපවේදී ශාස්ත්‍රය.
නෑ 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 මම 1 2 3 පන්ති වලට ගණිතය උගන්වන්න කියලා. 1 2 3 යන පන්ති වලට ගණිතය උගන්වන්න මේ මිනිස්සයා මේ කියන පුජ්‍යලයා ඉස්කෝලේ ගිල්ල තියෙන 4 පන්තිවල විතරයි. හිතා ගන්න පුළුවන් ද අපේ රට කොතනද තියෙන්නේ කියලාද?
ඇත්තටම
කවුද මේකට වක් කියන්න ඕන? මේ සාහසික අපරාධය කරන්නේ කවුද එතකොට? ඒ කතාව තියෙන YouTube එකේ ඕනනම් ගිහලා අහලා බලන්න මම කියන කතාව නෙමෙයි මේක මේ YouTube එකේ මේ මහත්මයා කරන කතාව මම ඒක මේ මේ ඔයාලත් ඒව නැමි ශහන්න මට පුදුම හිතුනේ මේ වගේ තැනකද අපි ජීවත් වෙන්නේ කියලා මේ වගේ රටකද අපි ජීවත් වෙන්නේ කියලා
ඉතින් ඇත්තටම දැන් මිනිස්සු කොච්චර ඉගෙන ගත්තත් රස්සාවක් ගන්න දේශපාලනඥයෙක්ගේ පස්සෙන් යන්න වෙනවනම් අපි කොයිතරම්නම් පසුගාමි තැනකද ඉන්නේ බුද්ධි ගලණයට මිනිස්සු දැන් මම ලංකාවේ ඉගෙනගෙන පිටරටකට ඇවිල්ලා රස්සාව කරන එකට ඇඟිලි දික් කරන අය බොහෝමයක් ඉන්නවා කෙනෙක් කියන්න පුළුවන් හරි ලංකාවේ සල්ලි වලින් බද්දු සල්ලි වලින් ඉගෙන ගත්තා මේ කතාව වෙන පැත්තකට යනවා නෙමෙයි ඒ කොහොම වුණත් ඉගෙන ගත්තා ඒ උනාට ලංකාවෙන් පිට ගිහිල්ලා වෙන රටකට සේවය කරනවා නේද කියලා ඒ උනාට ලංකාව ඇතුලේ කී දෙනෙක් මට කතා කරලා අහනවද එන්න විදියක් තියෙනවද කොහොමද එන්නේ කියලා මිනිස්සුගේ කලකිරීම
ඒක තමයි සුදුසුසාර
සුදුසු තැන නැතිකම දැන් මම කොයිතරම් විභාග ගත්තත් උපාධි ගත්තත් මම අන්තිමට මගේ රස්සාව ගන්න දේශපාලනඥයෙක්ගේ පස්සෙන් යන්න වෙන තැනකනම් අපේ රටේ සිස්ටම් එක තියෙන්නේ ඒක ඇත්තටම වෙනස් වෙන්න ඕනේ තරුණ බලේ දැන් අපේ හැබැයි අපේ પરම්පරාව එතනින් එහාට ආපු කාලයක් තිබ්බා දැන් 90 ඉඳන් එන ওই પરම්පරාව ඒගොල්ලෝ පාට කණ්ණාඩි වලින් අයින් වෙලා අපි විකල්පයකට එන්න ඕනේ අපි ඊට වඩා වෙනස් විදියකට හිතන්න ඕන මිනිස්සුන්ට ඔළුව නවන්න ඕනේ නැහැ ඇයි අපි දේශපාලනඥයෙක් කියලා ඔළුව නවාගෙන වැඳගෙන කකුල් දෙක ගාව වැඩට එන්නේ කියලා වෙලා හිතන එහෙම කතා කරන අය ඉන්නවා හැබැයි මට තියෙන ප්‍රශ්නේ ওই කතා කරන කාලේ තියෙන්නේ ජන මොන හරි මැතිවරණයක ඉඳලා ඊළඟ මැතිවරණයේ උණුසුම ලඟනකම් විතරයි ඊළඟ මැතිවරණේ ආපු ගමන් සියල්ලම මතක නැහැ කවුරු හරි එක්කෙනෙක්ට ඡන්දෙ දෙනවා දැන් තැපල් ඡන්දෙ ඊයේ සහද
පැවැත්වෙනවා
මම තැපල් ඡන්ද දාපු කෙනෙක් දෙන්නෙක් එක කතා කරා අපේ પરම්පරාවම මෙහෙමයිනේ දානවා කියලා කියනවා. ඉතින් ඇයි එහෙම කරන්නේ? අපි උගත් මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි වෛද්‍යවරු. වෛද්‍යවරේ නීතිඥවරු වෙන්න පුළුවන්. ඉතින් එහෙම මම දන්න මිතුරෝ මිතුරියෝ.
ඒකද මට ඒකද තේරෙන්නේ නැද්ද මේ પરම්පරාවේ නම්බුවද බම්බුවද රැගෙන කියලා උතනේ.
නෑ අනිත් එක
ඒ විදියට. නෑ ඉතින් પરම්පරාවක් රැක මේ මේ પરම්පරාව මෙහෙම කරා කියලා වෙලා. ඒ කියන්නේ પરම්පරා මොකක් හරි දීපු කට්ටිය හොරු නම් බදාවියෝ නම් කුඩුකාරයෝ නම් මේ 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 දේපල විකුණන නම් මේ රට කොල්ලකාගෙන මේ මේ විනාශ කරනවා නම් ඉතින් උම්ම දාපව පත් කරන්න මේ බුද්ධියක් තියෙන මිනිස්සු ඇවිල්ලා ඒකමද කරන්න කියන්නේ
මට හිතෙන්නේ ලංකාවේ වෙන්න ඕනේ ලොකුම විපර්යාසෙ ආකල්පමේ විපර්යාසයක් තමයි වෙන්න ඕනේ අපි වහල් මානසිකත්වයෙන් මිදුන් නැත්තම්
ඔව් ඒක තමයි වෙලා
තියෙන්නේ ඒක කවදා දැන් සජිත් ප්‍රේමදාස කියන්නේ එයාගේ තාත්තගේ පුතා කියලා ඡන්දෙ දෙනවා නම් ඒකත් වැඩක් නැහැ.
ඒකත් වැඩක් නැහැ. ඔව්.
මොකද ජනාධිපතිවරණයෙක්ගේ පුතා වුණා කියලා එයාට රටක් පාලනය කරන්න කිසිම අයිතියක්
නැහැ.
සුදුසුකමක් නෙමෙයි. ඒ මිනිස්යාගේ උගත්කම තියෙනවා නම් බුද්ධිමත්කම තියෙනවා. උගත්කම සහ බුද්ධිමත්කමත් එකක්. මිනිස්සු උගත් වෙන්න පුළුවන් නමුත් බුද්ධිමත් වෙන්න වෙන්නේ නැති වෙලාවල් ඕන තරම් අපි දකිනවානේ. ඒ කියන්නේ පැත්තට.
ඔව්. ඔක දැන් ඔය වෙලාවට ඔය රැල්ලට එන ගන්නේ තියෙන දැන් අපේ අපේ රටේ ගායකයෝ ගත්තාම මේ ධර්මදාස වල්ගේ පුතා සුනිත් වල්පොළ අමිත් වල්පොළ ඒගොල්ලෝ දැන් තාත්තගේ සින්දු කියනවා. එහෙම. මේ ධර්මදාස ලතාගේ පුතා. එතකොට මිල්ටන් මල්ලවාරච්චි පුතා රනිල් මල්ලවාරච්චි සින්දු කියනවා. මිල්ටන් පෙරේරාගේ පුතා ප්‍රියංකර පෙරේරා සින්දු කියනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට ඒක පරම්පරාවෙන් ආපු දෙයක්. ඒ කියන්නේ ඒ හඬ ඒ ශෛලිය ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේ නෙමෙයි ජනාධිපති කෙනෙක් කියන්නේ දැන් මගේ තාත්තා ජනාධිපති කියලා මගේ තාත්තා පාලනය කරපු ඉන්ද්‍රනෙවෙයි මම කරන්නේ අර තාත්තා ගිය පාරන ගිය තින් උ නොට්ටි කිපුතා කියලා කියනවා ඉතින් හරි ඒ පාරේ ගියට කමක් නැහැ හැබැයි යන්න ඕන පැති දෙහිකරනේ ඒ කියන්නේ ඒ ජනාධිපති ප්‍රේමදාස ඉන්න කාලේ තිබ්බ රට නෙවෙයි දැන් තියෙන්නේ ඊට වඩා සෑහෙන ආගාධයකට වැටිච්ච ගොඩ ගන්න බැරිව බෙල්ලගාවටත් බෙල්ලෙනුත් පල්ලෙහාට ගිහිල්ලා ඔන්න මෙන්න ගිලෙන්න තියෙන රටක් අපිට තියෙන්නේ එතන මෙතන ප්‍රශ්නේ ට්‍රිලියන 12කට ආසන්න ප්‍රමාණය ණයයි කිව්වහම ණය බේරන්න තවත් ණය ගන්නවයි කිව්වහම අර වැල්පොලිය වගේ තන්නේ එතකොට ණය බේරන්න දැන් කරන්නේ අර හිටපු විග්‍රහකාධිපති ගාමිණී විජේසිංහ කියනවා ණය බේරන්න තව ණය ගන්න එකලු කරන්නේ
උදේක දැන් බොහොම කාලයක් තිස්සේනේ ඔය කතාව
වෙන්නේ දැන් හොඳම මේක තමයි මම දැන් මතක් වුනේ මම පොඩි ක්ලිප් එකකුත් දින අහන්න පුළුවන් අපිට දැන් ඒගොල්ලෝ එයා කියන එක දැනක දැන් මේ අර මොකද්ද මේ බොන්ඩ් බොන්ඩ් ඉෂුව එක ස්කෑම් එක මේ වෙච්ච 1.5 බිලියන් ඒක ගැන කතා කරනවා ඊට වඩා විශාල විනාශයක් වෙලා තියෙනවලු 15 බිලියන් වල ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ ඉතින් ඇයි මේ 1.5 බිලියන් එක ගැන විතරක් කතා කරන්නේ 15 බිලියන් එක දැන් ඒ ලංකාවට හාල් ගෙන්නලා මම පොඩ්ඩක් අහන්න දෙන්න අපිට අහලා බලමු මේක ඉතින් මම කියන්නේ යන්නේ ඒකයි ඉතින් එහෙම තත්වයක් යටතේ මේ එහෙම තත්වයක් යටතේ ඇයි අපි තාමත් මේ දේ ඇත්ත දේ හරියට තේරුම් අරගන්න නැතුව මේ
දුප්පතට කතා කරනවා වගේම බුද්ධිමතටත් කතා කරන්න ඕනේ මේ අපේක්ෂකයෝ.
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම
මේ ප්‍රශ්න මොනවාද මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න තේරෙන මිනිස්සු කොටසක් ඉන්නවා.
ඉන්නම ඒක තමයි. ඒක තමයි. දැන් මේ වගේ මිනිස්සු දැන් ඔය ගාමිණී ජීසන් වගේ මිනිස්සු මෙයා විගණ කාධිපති වෙලේ ඉඳෙද්දිත් හරිම ඕපන්ලි කතා කරන මිනිස්සෙක්. අපි මං චුට්ට අහලා බලමු මේ ඉරිෂා.
ඔබතුමා විගණ කාධිපති පරිදි අවශ්‍යයෙන් කටයුතු කාලය තුලදී අපේ රටේ රාජ්‍ය ආයතන වලින් සොයාගත් දරුණුතම මුදල් නාස්ති පිළිබඳ ඔබතුමාට තිබෙන උදාහරණ මොනවාද? අත්වසෙම එකක් දෙකක් කියලා කියන්න බැරි තරම්. මොකද මම පසුගිය වර්ෂ තුන තුළ වාර්තා 40කට 50කට වැඩි නිකුත් කරලා තියෙන විශේෂ වාර්තාම ඒ වගේ බිලියන් ගණන් තමයි තියෙන්නේ අසාධාරණ කම නැත්තම් අවභාවිතයන්. ප්‍රධාන වශයෙන් අපිට රටේ වැදගත්ම තැනකට ගෙනාපු බැඳුම් කර සිද්ධිය ඒකේ අපි ගණනය කරේ ඒ දවසේ තීරණය ගැනීමේ නිසා වෙච්ච ආලාභය විතරයි. මොකද ඒක ගණනය කරන්න පුළුවන්කම නැහැ, දවසෙන් දවස උඩ යට යනවා. ඔබතුමාලා ගණනය කරද්දි කොච්චරක පාඩුවක් බවට පත් වුණාද? බිලියන 1.6ක් කියන තීරණය තමයි අපි දීලා තිබුණේ. ඒ වගේ තව මොනවද රාජ්‍ය ආයතනවල අපි ළඟට අපි හාල් ලංකාවට ගෙන්නීමේ සිදු ප්‍රශ්නේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරා. ඒ වාර්තාවේ ආලාභය පෙන්ලා දෙනවා බිලියන 15ක් කියලා, කෝටි 1500ක්. නමුත් අද වෙනකන් ඒවා සාකච්ඡාවට බඳුන් නැහැ. ද ඔබතුමා මහා බැංකු වංචාව ගැන සඳහන් කළේ බිලියන 1.6ක් කියලා.
බිලියන 1.6ක්.
දැන් ඔබතුමා කිව්වේ බිලියන 15ක වංචාවක් ගැන.
ඔව්.
කියන්නේ දැන් මේ යුගයේ සිදුවෙච්ච දරුණුතම මූල්‍ය වංචාව මහා බැංකු වංචාව කියලා ප්‍රචලිත වෙලා තිබෙනවා. නමුත් ඔබතුමා කියන්නේ ඊටත් වඩා වංචාවන් සිද්ධ වෙලා තිබෙනවා කියන එකද?
ඔව්, අපි 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 පාවිච්චි කරමුකෝ රජයේ සිදු අලාභය කියන
වචනේ.
වංචාවකුත් අරක දැන් මහ බැංකුව ඇත්තටම වංචාව කොටසට යන්නේ. මේක ඇවිල්ලා දූෂණයක් කරේ නෙමෙයි, නැත්තම් වෙනත්
කාරණයක් නැති රජයට
නැති මුදල් කියන කාරණය ගන්න පුළුවන්. කෙසේ වෙතත් රජයට අහිමි වීම ගත්තාන් පස්සේ ඊට වඩා විශාල ප්‍රමාණයක් හාල් ගෙන්නේ මේ.
එතන මොකද උනේ?
එතන සිද්ධ වුණත් ඒක තමයි හාල් ලංකාවට අනවශ්‍ය වෙලාවක හාල් විශාල ප්‍රමාණයක් ගෙනාවා. ඒකට පදනම් මොකක්ද කියලා අද වෙනකන් කවුරුවත් දන්නේ නැහැ. සමහරවල් හාල් කන්ටේනර්ස් මට මතකයිද 600ක් වරායෙන් එළියට ගන්න මාස 6ක් වරාය තුන එළියට ගන්න තැනක් නැතුව තියන්න තැනක් නැතුව. හැබැයි ඒකට මේ ලංකා රට ඇතුලේ හාල් හිගයක් තියෙනවා කියලා තමයි හාල් ගෙන්වේ. තින්සහල් විකුණ ගන්න බැරුව අන්තිමට සත්හාර වලටත් විකුණන්න බැරුව අයින් කරා.
හාල් හිඟයක් තිබෙනවා කියලා හාල් ගෙන්වපු නිලධාරීන්ට හෝ බලධාරීන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැද්ද?
ඉතින් නීති ක්‍රියාත්මක ගන්න දෙකින් මේ වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් වාර්තාව ඇතින් එහාට යන්නේ නැහනේ. මේක නඩේලා තියෙන මේ වාර්තා ලංකාවේ තියෙන ප්‍රශ්නේ ඒක තමයි ප්‍රධාන වශයෙන්ම. ඒ වාර්තාව ඇතින් එහාට ගමන් කිරීම එහෙම නතර කරපුවාම ඒ ඔක්කොම නිදහස් වෙන මට්ටමට තමයි ඇත්තම තියෙන්නේ.
එතනින් එහාට කියන්නේ කොතන එහාට?
එතනින් එහාට කියන්නේ විගණක අධිපතිවරයන් එහාට. මොකද විගණක අධිපතිවරය කියන්නේ මේ චේන් එකේ දඟල එක පුරුකක් විතරයි.
එහුණද කිව්වද?
ඔය එකෙනෙක් ප්‍රසිද්ධයේ කියපු නිසා
නොදන්න දේවල් තව කොච්චරද? ඉතින් ඒක තමයි කියන්නේ. ඔය වගේ නොදන්න දේවල්. මේ 1.5 බිලියන් බොන්ඩ් ස්කෑම් එක ගැන කතා කරනවා. 15 බිලියන් කන්ටේනර්ස් 60 ගණන් හාල් ගෙන්නලා මාස 6ක් තිස්සේ වරාය තිවිල ගොඩ ගා ගන්න බැරුව මේ කියන්නේ ගබඩා ගන්න තරම් නැතුව අන්තිමට සත්තුන්ට දෙන්න බැරුණා කියලා. කාටද කියන්නේ මේවා? ඒක තමයි මම කියන්නේ. මෙන්න මේවා දැන් මම මේ දේවල් විස්තර හොයන හින්දා මට මේවා හම්බ වෙනවා. ඒ වගේ ඇයි මිනිස්සු පිළිබෙන්නේ නැත්තේ සත්‍ය හොයාගෙන යන සත්‍ය ගවේෂණය කරන්න? මිනිසුන්ට ඇයි ඒ එහෙම ඇපටයිට් එකක් නැද්ද? ඒ කියන්නේ එහෙම රුචියක් නැද්ද මේව කරන්න? මෙන්න මෙතන තමයි අපි වෙනස් වෙන්න ඕන. මෙහෙම වෙනස් වුණොත් මේ ඇත්ත මේ දේවල් අපි කතා කරලා වැඩක් නැහැ. අපි මේක ඉස්සරහට ගෙනියන්න ඕන. අපි මේව කටින් කඩ ගිහිල්ලා මේව දැන් මේ අපි මම පාලා කියන දේවල් නෙවෙයි මේවා. අපි මේ මොකද මාධ්‍ය තුලින් අපිට හම්බෙන දේවල් නේ. දැන් මේව දේවල් හැමදාම එළියට පටන් අරගෙන. ඉතින් මම හිතන්නේ මෙතන අපිට ලොකු රාජකාරියක් තියෙනවා ඉමේෂ කරන්න. අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට ඒක ප්‍රශ්නයක් නේ. අපි ලෝකෙ කොහේ ඉන්නවද කියන එක එතන නේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ රට අපේ රට අපේ මව්බිම අපි කවද්ද මේ අපායෙන් ගොඩ ගන්න කියන එක. ඉතින් අපි හැමෝටම ලොකු වකිමක් තියෙනවා. ඒ වකිම පෙරදරි කරගන්න අපි තව සද් දෙකක් බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා වෙලා
මේ අවස්ථාවේ හැටියට අපේ අතේ නෙමෙයි ලොකුම වගකීම තියෙන්නේ ඡන්දය පාවිච්චි කරන ඔබේ අතේ. ඒ නිසා පාට පක්ෂවලට කොළ එපා නම් නිලට නිල් එපා නම් කොළට ගහන්නේ නැතුව හිතලා මතලා බුද්ධිමත් තීරණයක් මේ අවස්ථාවේ ඔබ ගනී කියලා අපි හිතනවා.
ඔව්, එහෙනම් අපේ කාල වේලාව තව සම්මිගෙන යනවා. පෑන් ගිය තේරුන්නේ නැහැ අතරුනේ ගොඩක් දේවල් කතා කරන්න තියෙන අසන්නේ කාල වේලාව අපිට හරස් වෙන කොමත් මොකද පෑක වෙන සුළු කාලයක් නිසා අපිට තියෙන්නේ එහෙනම් ලබන සතියේත් මෙවන් වූ වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුවදායක සන්ධ්‍යාවක් සුබදායක රාත්‍රියක් ඉතාමත් සුවදායක සති අන්තයක් වේවා කියලා පතමින් සීසර් ලංකාව වෙනුවෙන් ඔබෙන් සමු ගන්නා මම නිරංජන් පටබැඳිගේ
මම ඒවා ශාකඩිතවක්
ඔබ සැමට සුබ රාත්‍රියක්.
In the time it amal anta hitana dindi mat mana phanang ona tarang ne paradindi ek mana phrak nakiva tamai mallata dindi ane dinage nuve mana pekatana dindi In a chamitaman illanta itana dindi Matamana parang ona tarang ne paradindi Tikamana parak netiva tamai manata dindi ani jinnage nubi manape katad dindi Allala ero petalanni umma kiyana wanan ero